අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ. අද දවසේ රුහුණු ගුවන් විදුලිය දකුණු බලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග පවත්වාගෙන යන ලබන රුහුණු ගුරු ගෙදර වැඩසටහන් මාලාව සමග ඔබ එකතු වෙන්නේ. අද දවසේ පස්වෙනි පාඩම් මේකකේ මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය. ඒ යටතේ අපි අවධානය යොමු කරමු විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියන එක. විද්‍යාව කියලා කියන්නේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයට බලපවත්වන මූලධර්ම තේරුම් ගැනීම සහ එය අර්ථ දැක්වීම. විද්‍යාව කියලා කියන්නේ සුරපතේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයට බලපවත්වන මූලධර්ම තේරුම් ගැනීම සහ ඒවා අර්ථ දැක්වීම. එය අත්දැකීම පදනම් කරගත් ක්‍රියාවලියක්. එතනින් පස්සේ මේ විද්‍යාව යන අර්ථයෙන් භාවිතා උනේ නැති වුණාට අතීත සමාජයේ බොහෝ අවස්ථාවලදී මේ විද්‍යාව සහ විද්‍යාවේ තියෙන මූලධර්ම භාවිතා කරපු අවස්ථා බොහොමයක් අපිට ඉතිහාසයේ දෙස බලනකොට අවබෝධ කරගන්න පුළුවන්. එතෙන්දී අපි මේ පාඩම තුළ අවධානය යොමු කරනවා ඒ විද්‍යාත්මක අදහස්වල මුල් අවස්ථාව කෙරෙහි. එතකොට සමහර අවස්ථාවලදී මේ ස්වභාව දහමේ ඇති මූලධර්ම තේරුම් ගැනීම තුලින් සිදු කර ඇති බවත් සමහර අවස්ථාවලදී එය පිළිබඳව දැඩි අවධානය යොමු කර ක්‍රියාවලිය සිදු කර බවත් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි මේ පාඩම් එකේ තුලදී කුඩා සොහොන් ගැබක් ඉදිකිරීමේ ඉඳලා දැවැන්ත වාරිමාර්ග පද්ධතිය ගොඩනැන්වීම දක්වා කටයුතු සිදු කිරීමේදී මෙම ස්වභාව ධර්මයේ තියෙන මූලධර්ම ගැන නිසි අවබෝධයක් තිබීම අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අතීත සමාජයේ දිහා බලනකොට මේ කාර්ය සිදු කරලා තියෙන්නේ ස්වභාව ධර්මයේ තියෙන මූලධර්ම උපයෝගී කරගෙන කියන එක අවබෝධ කරගන්න පුළුවන්. එතෙන්දී අපි දන්නවා විද්‍යාවේ තියෙන නියමයන් කීපයක්. ගුරුත්වාකර්ෂණ බලය, ඒ ගැන ඔබ දන්නවා. ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්නේ යම්කිසි වස්තුවක් ඉහළට විසිකරාට පස්සේ ඒ පොළොවට ඇද ගැනීමේ හැකියාව. එතකොට මේ දේවල් ටික අතීත ඉංජිනේරු ශිල්පියා, අතීත නිර්මාණ ශිල්පියා අවබෝධ කරගෙන හිටියා. එතකොට මේ කියන දේවල් අවබෝධයේ තුලින් ඒ දේවල් ආදේශ කරගෙන නිර්මාණ බිහි කිරීම අතීත සමාජයේදී අපිට දැක ගැනීමට පුළුවන්. ඒ වගේම මේ වගේ විද්‍යාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම පුතේ තේරුම් ගන්න ඕන දේ තමයි මේ මූලධර්ම යොදා ගනිමින් ප්‍රායෝගික වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒකට අවශ්‍ය වුණා තාක්ෂණය. තාක්ෂණය නොමැති නම් මේ මූලධර්ම සියල්ල තේරුම් ගත්තත් තාක්ෂණය නොමැති වේදේ නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ දුවේ පුතේ. එතනින් පස්සේ ඒ වගේම තමයි අපි දන්නව ස්වභාව ධර්මයේ පවතින යම්කිසි ශක්තියින් විනාශ කරන්න බැරි බව අවබෝධ කරගත්ත කරුණක්. ඒව වෙනත් ශක්තියින් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියන එකත් ඔයාලා භෞතික විද්‍යාවේ මූලධර්මයක් තුලින් අවබෝධ කරගෙන ඇති මේ වෙද්දී. ඒවට උදාහරණ විදියට අපි ගන්න පුළුවන් විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කරලා ඔයාලා නිවසේ තියෙන විදුලි පංකාවක් නිර්මාණය කිරීමේ අවස්ථාව. ඒක තාක්ෂණික ආදේශනය. ඒකටත් මේ විද්‍යාවදීන මූලධර්ම සහ ප්‍රායෝගික ආදේශනය නැත්නම් තාක්ෂණය භාවිතා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට බලන්න පුතේ ඔයාලට තේරෙනවා මේ වෙද්දී විද්‍යාව සහ තාක්ෂණය කියන්නේ ඒ දෙක අතර සම්බන්ධතාවය මොකක්ද කියන එක මේ වෙද්දී ඔයාලට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. දුවේ පුතේ දැන් අපි එතනින් පස්සේ අවධානය යොමු කරමු මෙන්න මේ වගේ විද්‍යාව සහ තාක්ෂණය අතීත සමාජයේ මොන ආකාරයටද භාවිතා කරලා තියෙන්නේ කියන කරුණ කෙරෙහි. එතෙන්දී අපි දන්නවා යුග තුනකට බෙදලා තිබුණ අපේ සමාජය. එතකොට ඒකේ අපි මුලින්ම හමු වෙන අවධිය තමයි ප්‍රාග්ඓතිහාසික යුගය. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා මේ කියන ස්වභාව ධර්මයේ පවතින මූල ධර්ම තේරුම් අරගෙන ඒවා ආදේශ කිරීමට උත්සාහ කිරීම දැක ගන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට පුතේ වසර 28000කට ඉහත භාවිතා වුණා කියලා ඔයාලා දන්නව මේ වෙද්දි බිම් වීදුරු කියන දේවල් ඒක තුල සමමිතික ගල් මෙවලා නිර්මාණය කිරීමක් ඔයාලා අහලා තියෙනවා මේ වෙද්දි ඉදිරි පාඩම් වලදී ඔයාලා මේ පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඇති. එතනින් පස්සේ බලන්න මේ කියන සමමිතික ගල් මෙවලා නිර්මාණය කරනකොට ප්‍රාග්ඓතිහාසික මානවයා ඒකට යොදාගත්ත තාක්ෂණය එතෙන්දී වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවාගෙන මෙවලම් තැනීමේ තාක්ෂණය ඒක හැඳින්වීමට භාවිතා කරනවා පීඩන ශල්කණය කියන පදය. එතකොට මේ පීඩන ශල්කණය කියලා පදය ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. මේ කියන එකකින් අර්ථවත් වෙන්නේ මොකක්ද කියන එක ඒ පිළිබඳ අවබෝධය ඔයාලට දැන් මේ වෙද්දි තියෙනවා. එතනින් පස්සේ දැන් මේ කියන ප්‍රාග්ඓතිහාසික යුගයේ මේ විදියට නිර්මාණ සිද්ධ වෙනවා. එතෙන්දී ඔවුන් ස්වභාව ධර්මයේ තියෙන විද්‍යාව හා තාක්ෂණය භාවිතා කරලා තමයි මේ දේවල් ටික නිර්මාණය කරගත්තේ. අපිට මෙතනින් එහාට ගිහලා පුතේ අපිට කතා කරන්න තියෙනවා මේ ප්‍රාග්ඓතිහාසික යුගයෙන් පස්සේ මේ කියන ස්වභාව ධර්මයේ තියෙන මූලධර්ම භාවිතා කිරීම අපිට හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාව තමයි නැත්නම් පරිණත තත්ත්වයටපත් වෙච්ච අවස්ථාව විදියට අපිට අවබෝධ කරගන්න පුළුවන් පූර්ව ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගයේ පිළිබඳ අවබෝධය මේ වෙද්දී ඔයාලා දෙවෙනි පාඩමෙන් පූර්ව ඓතිහාසික යුගයට අදාළ සියලු කාරණා ටික කතා කරලා තියෙන්නේ. ඒක නිසා මේ පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් මේ වෙද්දී ලැබිලා තියෙන්නේ. බලන්න එතකොට පූර්ව ඓතිහාසික යුගයේ ඔයාලා දන්න පරිවර්තනයේ වීමේදී පූර්ව ඓතිහාසික යුගයේ anu කුමක්ද කියනක ඔයාලට මේ වෙද්දී අවබෝධයක් තියෙනවා. එතනින් පස්සේ මේ පූර්ව ඓතිහාසික යුගයේ පැවති විද්‍යාත්මක අදහස්වල ස්වરૂපය පිළිඹිබු වෙන අවස්ථාවන් කීපයක්ම දැක ගන්න පුළුවන්. එතකොට පුතේ මේ පිළිබඳව ඔයාලට අවධානය යොමු කරන්න කැමති මැටියොරු ආකාරයේ පැරණි සුසාන. එතකොට දෙවෙනි පාඩමේදී මේ පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන්නේ. එතනින් පස්සේ මම මේ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට කරන්නම් දුවේ පුතේ. මේව නිර්මාණය කරලා තියෙන්නේ මිය ගිය අය ආදාහනය කිරීමට. එතකොට මැටියොරු ආකාරයේ සුසාන නිර්මාණය කරලා තියෙන්නේ මිය ගිය අය ආදාහනය කිරීම සඳහා. එතකොට මේවා අමු මැටි යොදාගෙන බේසමක හෝ ඔරුවක හැඩයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විශාල බේසමක හෝ ඔරුවක හැඩයට තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. එතනින් පස්සේ දුවේ පුතේ මේ සඳහා සුදුසු මැටි වර්ගයක් තෝරා ගැනීම. එතනින් පස්සේ ගර්භයේ බිත්ති අවමුසකින් හා ඒට සරිලන ඝනකමකින් පවත්වාගෙන යෑම. ඒ වගේම බිත්ති පොළවට ලම්බාකාරව බැඳීම තුලින් බිත්තිවල සම්බරතාවය ආරක්ෂා කර ගැනීම. එතකොට මේ කියන දේවල් ටික භෞතික විද්‍යාවේ මූලධර්මයන් අනුව තමයි මේ කියන පූර්ව ඓතිහාසික යුගයේ මේ දේවල් ටික නිර්මාණය කරේ. එතකොට පොළවට ලම්බකව ඉදිකිරීමෙන් පොළොව මත ඇති කරන පීඩණය, ඒ කියන්නේ බිත්ති මගින් පොළවට ඇති කරන පීඩණය නිෂ්ක්‍රීය වන බව භෞතික විද්‍යාවේ වෙන මූලධර්මයක්. එතකොට ඒ වගේම ඔයාලා දන්නවා මේ කියන්නේ මැටියුරු ආකාරයේ පැරණි සුසාන වලට අමතරව උඩ රංචා මඩම නිවසේ ඒකේ බිත්තිත් බැඳලා තියෙන්නේ පොළවට ලම්බාකාර වෙන විදියට. ඒක තුල ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ පොළවට එන පීඩණය අවම කිරීම තුලින් තමයි මේ නිර්මාණ ඉදි කරලා තියෙන්නේ. එතනින් පස්සේ අපි දන්නව පුතේ වර්තමානයේ පවා පෙදරේරුවරේ දැක්කොතින් එයාගේ අතේ තියෙනවා ළඹය. එතකොට මේ ළඹේ භාවිතා කරන්නේත් මේ පිළිබඳව අවධානය යොමු කළා. අමු මැටියෙන් තනාගත් සුසාන ගර්භ පුලුස්සා ඇටසැකිලි ආදාහනය කරනවා. එතකොට මේ තුලදී වෙන්නේ ඇටසැකිලි ආදාහනය කිරීමේදී අර කියන අමු මැටියෙන් තනාගත්ත සුසාන නැත්නම් මැටියොරු සුසාන පිච්චීම තුලින් කාලයක් පවත්වාගෙන යෑමේ හැකියාව වර්තමානයේ පවා අපිට මේ දේවල් දකින්න තියෙන්නේ. ඔවුන් ඒ පිළිබඳ අවබෝධය තුළින් නිර්මාණ සිදුකිරීම නිසා. ඊට අමතරව අපි ගත්තොතින් ක්‍රිස්තුපූර්ව 1350 ඉදිකරන ලද සොහොන් ගර්භයක ඇටසැකිලි පිළිස්සීමේදී ඇතුළට වායුව ලබා ගැනීමට අවශ්‍ය වුණා. එතකොට මේ පිළිබඳව ඔවුන් නිරන්තරයෙන් අවධානය යොමු කරා. ඒක නිසා මොකද වෙලා තියෙන පුතේ, මැටි නලයක් සවිකිරීම තුළින් ඔවුන් ඒ සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා දුන්නා. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මේ පිළිබඳව අපි අවබෝධ කරගන්නේ 18 වන සියවස තරම් මෑත කාලයේදී. ඒ වුණාට මීට අවුරුදු 3250කට ඉහත කාලයේදී පූර්ව ඓතිහාසික යුගයේ සිටි මිනිස්සු මේ පිළිබඳව අවධානය යොමු කිරීම තුළින් ඔවුන්ගේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව අපිට මනාව වටහා ගන්න පුළුවන්. එතනින් පස්සේ අපිට පුතේ කතා කරන්න තියෙන්නේ මේ පූර්ව ඓතිහාසික යුගයේදී දකින්න තියෙන තවත් වැදගත් නිර්මාණයක් තමයි නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. මෙන්න මේ කියන දේවල් තුළින් ඔයාලට අතීත සමාජයේ පැවති විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතෙන්දි අපි අහලා තියෙන විදියට බෙල්ලන් බැදි පැලැස්ස, ඒ කියන එලිමහන් ස්ථානවල ප්‍රාග්ඓතිහාසික මානවයා යම් ආකාරයක පැල්පත් නිර්මාණය කරගෙන ජීවත් වුණා කියන එක කියනවා. එතෙන්දි පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඒ පිළිබඳව කිසිදු සාක්ෂියක් මේ වෙද්දි සොයාගෙන නැහැ. එතනින් පස්සේ තමන් ජීවත් වීමට ස්ථානයක් තෝරාගෙන එය නිර්මාණය කර ගැනීම දක්වා ඇති කටයුතු පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන් කිතුල්ගල බෙලිලෙන කැණීමෙන් සොයා ගන්නා ලද ගල් බැම්මකට අයත් කොටස් වලින් ඒ පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතෙන්දි ගස්වල කොලාතු උපයෝගී කරගනිමින් සාදන ලද පැලැල්ලක් වැනි ආවරණයක් රඳවා තැබීමට සවිය ලබා දෙන ආධාරකයක් ලෙස මේ ප්‍රයෝජනයට අරගන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එතනින් පස්සේ පුතේ නිවාස ඉදිකිරීම පිළිබඳව අපිට පැහැදිලි සාක්ෂි හමු වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී සොයා ගන්න ලද, අපි ගත්තොතින් ක්‍රිස්තුපූර්ව 1129 පමණ ඉදිකරන ලද උඩරංචා මඩම නිවාසයේ රත්නපුර දිස්ත්‍රික්කයට තමයි මේක අයිති වෙන්නේ. උඩරංචා මඩම නිවාසයෙන් තමයි මේ කියන නිවාස ඉදිකිරීමේ තාක්ෂණය ගැන අපිට මනවින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ මේ ගිය අවුරුද්දේ විභාගයේදී ප්‍රශ්නයක් නිර්මාණ කරලා තිබුණා මේ කියන උඩරංචා මඩම නිවාසය ඇසුරෙන් විද්‍යාව හා තාක්ෂණය ගම්‍ය වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ පිළිබඳව ඔයාලගේ අවධානය යොමු කරන්න, මේ උඩරංචා මඩම නිවාසය ක්‍රිස්තුපූර්ව 1129 තමයි අයිති වෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් උඩරංචා මඩම ගම්මානයෙන් තමයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේම මේ නිවාසය හදනකොට බලන්න පුතේ භාවිතා කරපු ශිල්පීය ක්‍රම, එතකොට විද්‍යාවට අනුව කටයුතු කිරීම, ස්වභාව දහමේ තියෙන මූලධර්ම අනුව කටයුතු කිරීමක් අපිට දැක් ගන්න පුළුවන්. එතෙන්දි බලන්න පුතේ අපි කතා කරනවා පොළව මත ගල් කැබලි අතුරලා සවිමත් කිරීමෙන් පස්සේ ඒ මත මැටි අතුරා එම නිවසේ ගෙබිම ඉදිකරලා තිබුණා. එහි බිත්ති ගොඩනගල ලද්දේ වරිච්ච මැටිවලින් බව තහවුරු වෙලා තියෙනවා. ඒක තහවුරු වෙන්නේ පිරිස්සී ගිය වරිච්ච මැටි කැබලි සොයා ගැනීම තුළින්. එතනින් පස්සේ නිවසේ ඉදිරිපස සහ පිටිපස වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා නිවස මැදින් බිත්තියක් ඉදිකිරීමත් දකින්න පුළුවන්. එතකොට බලන්න පුතේ මේ කියන ක්‍රිස්තුපූර්ව 1129 ඉදිකරන ලද මෙම උඩරංචා මඩම නිවසෙන් මේ ආකාරයේ තාක්ෂණයක් ගම්‍ය වෙනවා කියලා තිබීම තුළම අපිට අවබෝධ වෙනවා මේ ස්වභාව දහමේ තියෙන මූලධර්ම මොන ආකාරයෙන්ද ඔවුන් භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න පුතේ එතනින් පස්සේ කියනවා ඒ දැවමේ දොරවලු අසු සවිකරපු සිදුරු සොයා ගැනීම තුළ, එතකොට දැවමේ දොර උළුවහූ භාවිතා කිරීමත් මේ කියන ක්‍රිස්තුපූර්ව 1129 ඔවුන් සිදු කිරීම කරලා තියෙනවා. ඒ වගේම අත්තිවාරමක් මත බිත්ති ගොඩනගලා ඒ මත වහලක් ආවරණය කිරීම තුළ කාලයක් මේ කියන නිවාසය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාම තුළින් ඔවුන්ට තාක්ෂණික දැනුම තියෙන්න ඕන මේ වගේ නිර්මාණයක් කරන්න. තොර වර්තමානයේ පවා ඔයාලා නිවාසිදි කරනකොට දන්නවා මෙන්න මේ කියන තාක්ෂණික ක්‍රමවේද වර්තමානෙත් භාවිතා වෙනවා. ඒතකොට කිස්තුපූර්ව 1129 පූර්ව ඓතිහාසික යුගයේදීත් මේ කියන තාක්ෂණික ක්‍රමවේදයන් ඔවුන් අනුගමනය කරලා තියෙනවා. එතනින් පස්සේ උදේ මැටි බඳුන් තැනීම අපිට ගන්න පුළුවන් දෙයක් තමයි. මැටි බඳුන් තැනීම කියන දේ ඔයාලා දන්නවා පූර්ව ඓතිහාසික යුගයේදී තමයි මේකට අයත් වැදගත්ම සාක්ෂි හමු වෙන්නේ. එතෙන්දී ඔයාලා වර්තමානයේ දකින සකපෝරුව කියන යන්ත්‍රය මගින් සරල යන්ත්‍රයක් ඒක මැටි බඳුන් තැනීමට භාවිතා කරන මේ සකපෝරුව මේක කරකවන්න පුළුවන් වෘත්තාකාර ලෑල්ලක්. ඒක තුළින් උසස් ආකාරයේ මැටි බඳුන් තැනීමට හැකියාව තිබුණා. ඒ කියන දේවල් ටික මේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයා සිදු කිරීම තුළින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ පූර්ව ඓතිහාසික යුගයේ තුලත් ඔවුන් විද්‍යාව සහ තාක්ෂණයේ භාවිතා කරලා තමයි මේ නිර්මාණ කරන්නට උත්සාහ කරලා තියෙන්නේ. එතනින් පස්සේ පූර්ව ඓතිහාසික යුගයට මැටි බඳුන් විශේෂයක් හමු වෙලා තියෙනවා. ඒකේ පිටත රතු පාටත් ඇතුළත කළු පැහැයත් යුක්ත වන පරිදි සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ මැටි බඳුන් හඳුන්වන්න කාල රක්ත වර්ණ මැටි බඳුන් යන විවහාර පදයේ යෙදෙනවා. එතකොට කාල රක්ත වර්ණ මැටි බඳුන්. එතකොට මේ කියන පූර්ව ඓතිහාසික යුගයේ තුල මේ විදියට නිර්මාණය කිරීම සිද්ධ කරලා තියෙන්නේ සකපෝරුව භාවිතා කරමින්. එතකොට උඳුනක පුළුස්සා ගැනීමට පෙර මේ වගේ එකක් නිර්මාණය කරනකොට උඳුනක පුළුස්සා ගැනීමට පෙර මැටි බඳුනකට දහයිය පුරවලා එය යටිකුරු කරලා උඳුඩේ තබා අනතුරුව පුළුස්සා ගැනීමෙන් තමයි මේ කියන කළු පැහැයත් රතු පැහැයත් නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට කළු පැහැයට පරිවර්තනය වන්නේ දහයිය පිරී තිබීම තුළින් දහණයට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව හොඳ ආකාරයෙන් නොලැබී යාම නිසා. මේ විදියට මේ ආකාරයේ මැටි බඳුන් පිළිස්සීමේ ක්‍රමය ක්‍රිස්තු වර්ෂ 300න් පස්සේ අතුරුදහන් වෙලා තියෙනවා. එතකොට අපි දන්නව මේ විදියට මේ පූර්ව ඓතිහාසික යුගයේදී මැටි බඳුන් තනලා තියෙන්නේ මේ කියන තාක්ෂණික ක්‍රමවේදයන් අනුව. ඊට පස්සේ මේ කියන මැටි බඳුන් නිර්මාණය කරලා මතුපිට උපදැමීම වර්ණ ගැන්වීම ආදී දේ මැනවින් කිරීමටත් තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඒක සඳහා වඩාත්ම උචිත ගැළපෙන උදාහරණය තමයි උඩරංචා මඩමේ පැරණි නිවාසෙන් සොයා ගන්නා ලද වර්ණාලේපිත මැටි බඳුන. එතකොට ඔයාලට අවබෝධයක් ඇති ඔයාලගේ පෙළ පොතේ තියෙන වර්ණාලේපිත මැටි බඳුන. ඒකේ සුදු පැහැති පසුබිමක තැඹිලි පැහැයෙන් ඉරි පින්තාරු කරලා තියෙනවා. එතකොට මේ වර්ණ සඳහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවිකව පොළවේ තියෙන රතු පැහැති ගුරුගල් භාවිතා කරලා. එතනින් පස්සේ මේ කියන ආකාරයට මැටි බඳුන් නිර්මාණය කරනකොට ඒවා තිබිච්ච ඉවත් කළ යුතු සියලුම දේවල් ටික ඉවත් කරලා ඉතාමත්ම සියුම් විදියට තමයි මේ මැටි බඳුන නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තුල වර්තමානයේ උසස් වර්ගයේ පිඟන් භාජන සැදීමටත් මේ කියන ආකාරයේ තාක්ෂණය තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ තුලින් මැටි බඳුන් තැනීම තුලින් ඔවුන්ට විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණය මනාව තිබුණු බව. එතකොට පුතේ අපි අද සාකච්ඡා කරපු මාතෘකාව ඇතුලේ අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණා විද්‍යාව කියලා කියන්නේ මොකක්ද, ඒ වගේම තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද. එතකොට මේ අතීත සමාජයේ මේ විද්‍යාවේ මූලධර්ම සහ තාක්ෂණයේ නියමාකාර ගැළපීම තුළ වර්තමානය දක්වා පවතින නිර්මාණ ඉදිකිරීමට හැකියාව ලැබිලා තියෙනවා. එතෙන්දී ඔවුන් ස්වභාව ධර්මයේ තියෙන මූලධර්ම අනුව තාක්ෂණය භාවිතා කරලා නිමෙයුම් ඉද කරලා තියෙනවා. ඒක තුළ අපිට අවබෝධ කරගන්න තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ හමු වෙන සාක්ෂි. එතෙන්දී මුලින්ම අපි කතා කරා මුලින්ම අපි කතා කරා මැටියුරු ආකාරයේ පැරණි සුසාන. ඒ ගැන ඔයාලට දැන් අවබෝධයක් තියෙනවා. එතනින් පස්සේ දෙවෙනි කාරණේ විදිහට මම කතා කරා නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. තුන්වෙනි කාරණේ විදිහට අපි කතා කරා මැටි බඳුන් තැනීම. එතකොට මෙන්න මේ කියන කාරණා ඔස්සේ අතීත සමාජයේ විද්‍යාව සහ තාක්ෂණය භාවිතා කිරීම සිද්ධ වුණා කියන කරුණු කාරණාව අවබෝධ කරගන්න පුළුවන්. අද දවසේ මේ කියන උදාහරණ ඔස්සේ ඔයාලට තේරුම් යන්නේ නැති විද්‍යාව සහ තාක්ෂණය අතීත සමාජය තුළ මොන ආකාරයටද භාවිතා වුණේ කියන කාරණය. අද දවසට රුහුණු ගුරුගෙදරින් සමුගන්න අතර නැවතත් දවසක හමුවීමේ බලාපොරොත්තු ඇතිව සියලුම දෙනාට තෙරුවන් සරණයි.
රුහුණු ගුරුගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ඉතිහාස විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් HIS හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481488 0.7481488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර